ජීවිතය කියල කියන්නේ මගේ නෝනයි දරු දෙන්නයි සර්. ඒක තමයි මගේ ලෝකෙ. මේ ලෝකෙන් එහා ලෝකයක් මට නැහැ.
නෝකත් මෝඩයා නීතියත් එක්ක සෙල්ලම් කරන්න හදනවා.
මෙවර නොදුරු සිනමාවෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ තිරගතවීම ආරම්භ කළ නවතම චිත්‍රපටයක් පිළිබඳව චිත්‍රපටය තමයි ධර්මයුද්ධය. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි සුපුරුදු විදිහටම ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක බුහපති නලින් වික්‍රමගේ සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබෝදසනක් බුහපති.
ආයුබෝවන්
බුහපති, අපි මුලින්ම ප්‍රවේශයක් විදිහට කතා බහ කරමු. විශේෂයෙන්ම මෙහි මුල් කෘතිය මලයාලම් භාෂාවෙන් නිෂ්පාදනය වූවක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ එය කන්නඩ, තෙලුඟු, ඒ වගේම දමිළ භාෂාවට පරිවර්තනය වෙලා 2015 වසරේදී ඩ්‍රිෂ්‍යම් කියලා හින්දි භාෂාවෙන් නිෂ්පාදනය වෙනවා. ඉන් අනතුරුව තමයි 2017 දී ධර්මයුද්ධය කියලා මේ චිත්‍රපටය සිංහල ප්‍රේක්ෂකාගාරයට යොමුවන්නේ. දැන් මේ විදිහට ප්‍රේක්ෂකයන්ට මීට පෙරාතුව සමීප වෙච්ච චිත්‍රපටයක් සිංහලකරණයට ලක් කරලා ශ්‍රී ලංකාවේ එම ප්‍රේක්ෂකාගාරයටම යොමු කිරීමේදී ඇතිවන අභියෝග සහ මේ චිත්‍රපටය එම අභියෝග ජයගෙන ඇති ආකාරය පිළිබඳව අපි කතා බහ කළොත්.
ඕමදුර, ලංකාවේ අපි දන්නවා ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ අපි දන්නවා සිනමාව ආරම්භක වෙච්ච අවදියේ ඉඳලම, උදාහරණයකට ලංකාවේ සිනමාව ආරම්භ වෙන්නෙම මිනර්වා සහ වෙනයම් නාට්‍ය කණ්ඩායම් වල නාට්‍ය නිෂ්පාදනය තමයි නැවත සිනමා විදිහට නිර්මාණය වෙන්නේ. ඉන් පස්සෙත් 960 ගණන් වෙනකොටත් ජනප්‍රිය සිනමාව කියන එකේ අවුරුද්දකට චිත්‍රපටි කීපයක්ම ආවා හින්දි චිත්‍රපටි පදනම් කරගෙන. නමුත් ඔබ අහනවා වගේ දැන් වෙනකොට තත්ත්වය පොඩ්ඩක් වෙනස්. මොකද අපි DVD මාර්ගයෙන්, ඒ වගේම ඩවුන්ලෝඩ් කරලා, ඒ වගේම රූපහිනි මාධ්‍ය මාර්ගයෙන් අපි ඉක්මනට මේ චිත්‍රපටි බලනවා. ඉතින් ඔබ කිව්වා වගේ මේකේ මම අහලම තියෙන විදිහට මුල්ම කෘතිය ජපන් චිත්‍රපටියක්ද කොහෙද, මමත් ඒක බලලා නැහැ. ඉන් පස්සේ මලයාලම්, දමිළ, හින්දි ආදී භාෂාවන් 3-4 පරිවර්තනය වෙලා නිෂ්පාදනය වෙලා තියෙනවා ඉන්දියාව තුළ මේ ධර්මයුද්ධය කියන චිත්‍රපටිය. ඉතින් නමුත් ලංකාවේ අපිට තියෙන අත්දැකීම තමයි මధుර කඩින් වතාවක් ගත්තා. උදාහරණයක් විතර ගත්තොත් උදේකාන්ත චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරා සයිමන් පියාබන්න කියලා. ඒ චිත්‍රපටියත් හින්දි චිත්‍රපටියක අනුවර්තනයක්. නමුත් ඒ චිත්‍රපටියත් වෙලේ සෙනඟ ලංකාවේ ප්‍රේක්ෂකාගාරේ හොඳටම බලලා තිබ්බේ. නමුත් ඒ චිත්‍රපටිය ආදම් තත්ත්වයේ සහ අපිට ජනප්‍රිය තත්ත්වයෙන් ඉතාමත්ම ඉහළම ආකාරයකට පැමිණියා. ඉතින් ඒවට මම හිතන්නේ අධ්‍යක්ෂකගුරු පැත්තෙන් වෙන උපක්‍රම තියෙනවා ප්‍රධාන ධාරාවේ සිනමා විදියට. එහෙම නැත්නම් අපි නිතර කතා කරන ජනප්‍රිය සිනමාව කියලා කතා කරන. ඉතින් අපිට මතකයි ඔහු ඒ වෙලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ හිටපු, අපි කියන එකේ පීක් එකේ හිටපු පූජා උමාශංකර තමයි පාවිච්චි කළේ මේ රංගන ශිල්පිනිය විදියට. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටියත් මේක ධර්මවිද්‍යාව නිෂ්පාදනය කරන්නේ අපි දන්නවා ලංකාවේ සුප්‍රකට රූපහිනී ආයතනයක්. ඒ වගේම මේකින නළුලිනියන් මේ හැම දෙයක්ම ගත්තම අනිත් පැත්තේ මට හිතෙන්නේ ඔබ ඇහුවා වගේ මధుර ලෝකලයිස් කරනවා කියලා අපි කියන්නේ. මේක ධර්මක දේශීයකරණය කරලා තියෙනවා සමහර අංගෝපාංග වලින්. ඉතින් මම හිතනවා ඒක දැනටත් වැඩ කරලා තියෙනවා කියලා, දැනටත් ප්‍රේක්ෂකගාරයේ අවධානය දිනාගෙන තියෙනවා කියලා. ඒ වගේම රූපහිනී ආයතනයක් නිසා උන්ට පුළුවන් විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු නිරත වෙන්න. ඉතින් මේ දේවල් එකතු කරගෙන මම හිතන්නේ යම් සාර්ථකත්වයක් තමයි ධර්මයුද්ධ චිත්‍රපටිය දැනට අරගෙන තියෙන්නේ කියලා.
හොඳයි භූපති, මම කැමතියි ඔබව තවත් මානයකට අරන් යන්නට. දැන් ලංකාවේ සිනමාවටම වෙන් වෙච්ච රංගන ශිල්පීන් නැති තරම්. දැන් මේ රූපවාහිනී නිතර දකින මුහුණ තමයි අපිට ලංකාවේ චිත්‍රපටවල නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන්නේ. දැන් මේ චිත්‍රපටයේ අපිට ඒ අත්දැකීම සමීප වෙනවා. දැන් මේ රූපවාහිනී නිතර දකින මුහුණ මේ සිනමා පටවලට යොදා ගැනීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
ඔවුමතර හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අපි වෙන විදිහකට මේ වැඩසටහනේ ඔය සම්බන්ධව වෙනත් ආකාරයකට කතා කරලා තියෙනවා. නමුත් ඔබ කියන ඔය කෝණයෙන් අපි කතා කරලා නැහැ. අපි එහෙම බැලුවොත් ඇත්තටම මේ මමත් හිතන්නේ ඒක ගැටලුවක් කියලා. මොකද අපි දන්නවා ඉන්දියාවේ හෝ වෙනයම් රටක, ඒ විතරක් නෙවෙයි ලංකාවේ වුණත් රූපහිනී තියෙන කාලේ පවා කලින් ගත්තොත් සනත් ගුණතිලක, ශෂී විජේන්ද්‍ර, එහෙම නැත්තම් අපිටම විජේනලන් ඉතින් රූපහිනී තියෙන කාලේ නෙවෙයි හිටියේ. ඉන් පස්සේ ආපු ප්‍රධාන මාලනි ෆොන්සේකා ගින්දලා, දිල්හනි අශෝකමාලා මේ චිත්‍රපටිය රඟපානවා. ඒ වගේ අය සැලකුවොත් ඔවුන් රූපහිනී නිෂ්පාදන වලට වැඩිපුර පෙනිහිටපොයි නෙමෙයි. අපි දන්නවා මේක, අපි කියන මේකට සෙමියොටික් එකක් තියෙනවා කියලා. මේකට සංඥාර්ථ වේදයක් තියෙනවා, මේකේ බලව්‍යුහයක් තියෙනවා. නමුත් ලංකාවේ මේක නැවතවරක් මට කියන්න වෙන්නේ හරිම වෙනස් වැඩ කරන විදිහ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ මధుර ඔබ අදටත් දන්නවා අපිට තියෙන විශාලම ගැටලුවක් තමයි සිනමාවේ තරුගුණය නැති වෙලා ගියපු එක. ඒ කියන්නේ අපිට තරු නැහැ තරු කියලා මම අදහස් කරන්නේ මේ රියැලිටි ෂෝ වල ඉන්න තරු නෙමෙයි. ආ දැන් අපිට තරු හිටියා කියන්නේ හොඳ නළු නිළියෝ නෙමෙයි. අපි හිතමු යෝබේ වික්‍රම හෝ මහේන්ද්‍ර පෙරරා හෝ වැනි දක්ෂ නළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් අපි කියන කැරිස්මැටික් මේ මිනිස්සුන්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් මිනිස්සු පිස්සු වැටෙන විජය කුමාරතුංග වගේ එහෙම නැත්නම් ගාමිණී වගේ එහෙම නැත්නම් අපි හිතමු සනත් ගුණතිලක වගේ ඒ කාලේ 80 ගණන් වල 70 ගණන් වල දැන් ඊටාම සරලව අපි කවුරුත් ලංකාවේ සිංහල හෝ දෙමළ හෝ වෙන යම් දේශීය නළුවෙක්ව හෝ නිලියක්ව අපේ වෝල්පේපර් එකකට හරි අපේ ඩෙස්ක්ටොප් එකකට හරි දාගන්නේ නැහැ දැන් යුගේ භාෂාවෙන් කියනවනම්. නමුත් අපි දන්නවා ඉස්සර අපේ ප්‍රේක්ෂකගාරේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාව කාමරවල පෝස්ටර් ගහන් හිටියා, පොත් කවරවලට දාගත්තා, කැලෙන්ඩර් දාන් හිටියා. මේ වගේ විවිධාකාරයේ තරුගුණයේ තියෙන චිත්‍රපටියෙන් එළියේ තියෙන වාණිජමය වටිනාකමකුත් තියෙන ආකර්ෂණීය ගුණාංගයක් තිබ්බා. මෙන්න මේක මම හිතන්නේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් අපිට එහෙම නළුවෙක් නැහැ, දැන් අපිට එහෙම නිලියක් නැහැ. එහෙම තත්ත්වයක් ගෙවන්නේ එහෙම තත්ත්වයක් යටතේ මට හිතෙන නිෂ්පාදකවරුත් තරමක මේ සම්බන්ධව අපි කියන උපක්‍රමශීලී ක්‍රමවේද තමයි භාවිත කරන්නේ. ඉතින් දැන් නම් අනිත් පැත්තට වැඩ කරනවා වෙන්නත් පුළුවන් ප්‍රේක්ෂකාගාරය. මමත් එහෙම රිසර්ච් එකක් කරලා නැහැ. ඉතින් අපිට මේ චිත්‍රපටියෙත් පේනවා මේ නාට්‍යවල යන එහෙම නිතර දකින්න මුමුණු ඔබ කිව්වා වගේ ඒ ටෙලිවිෂන් එක රූපහානි කරවිල. අපි දන්නවා පශ්චාත් නූතන සමාජයේ කොහොමද ටෙලිවිෂන් එකක් බලනවා වගේ තමයි අපි චිත්‍රපට ශාලාවකට ගියාම කමර්ෂල්ස් බලනවා, ඇඩ්වර්ටයිස්මන්ට් බලනවා, සමහරවල් නිවුස් උත් බලන තත්ත්වයක් වගේ උදා වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ රූපහානිය සහ සිනමාව අතර තියෙන පෞරුෂය පැත්තෙන් ගත්තම ඔබ කිව්වා වගේ සිනමාවේ තියෙන ගැඹීරත්වය, සිනමාවේ තියෙන අපි කියන ලාර්ජර් දෑන් ලයිෆ් කියලා ජීවිතයට වඩා විශාලත්වය කියන අත්දැකීම හීන වෙමින් යන්නේ, ඒක නැති වෙමින් යන්නේ. නමුත් ලෝකෙ මේක ඒ හැටියට වෙලා නැහැ. ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ එහෙම වෙලා නැහැ. නමුත් අපේ වගේ දුර්වල ආර්ථිකයක් තියෙන, අපි වගේ දුර්වල අපි නිව්ටන් ගුණසිංහගේ භාෂාවෙන් කියනවා නම් චූල සංස්කෘතියක් තියෙන රටක මේක මම හිතන්නේ පාලනය කරන්න බැරි තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා කියලා.
හොඳයි, අපි පොඩ්ඩක් සෞන්දර්යාත්මක අන්තයකට ගියොත් එහෙම භූපති, දැන් මේ රංගන ශිල්පීන් ගැන කතා බහ කරොත් මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම ප්‍රධාන චරිත නිරූපණය කරන සියුනුම රංගන ශිල්පීන් ඒ අදාළ චරිතවලට සාධාරණීකරණයක් කරලා තියෙනවද නැතිද කියලා අපි දැනගන්න කැමති ඔබේ ਵਿਚාරය.
ඔව්, මම සාමාන්‍යයෙන්ම සෞන්දර්ය විචාරකෙක් නෙමෙයි මధుර, මම ඒ අන්තය සාමාන්‍යයෙන්ම සාකච්ඡා කරන්න කැමති නැහැ. මම හිතන්නේ ලංකාවේ, ඒ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකගාරයට දේවල් පුළුවන්. නමුත් ඔබ චිත්‍රපටයේ සෞන්දර්ය ගැන කිව්වොත් මම හිතන්නේ අපි තාමත් මේ චිත්‍රපටියක් ලංකාවේ ප්‍රේක්ෂකගාරයේ සෞන්දර්ය ඥානීය දියුණු වෙන විදිහට මහන්සි වෙලා නැහැ. මම හිතනවා ඒක ඇත්තටම ඒක පාඩුව. දැන් උදාහරණයක් විදිහට මේ චිත්‍රපටිය ගත්තොත් මේ චිත්‍රපටියේ අපි කියන කන්ටිනියුටි ජම්ප්ස් කියලා කාලය පිළිබඳව තියෙන හැඟීම, යථාර්ථවාදී හැඟීම චිත්‍රපටියේ විශාල වශයෙන් බිඳවැටලා තියෙනවා. ඒක හිතලා කරපු වැඩක් නෙවෙයි, ඒක විශාල දුර්වලතා මත තියපු දෙයක්. ඒක අර චිත්‍රපටියේ ආරම්භක දර්ශනයේ තියෙන ඒ මනුස්සයා දෙපාරක් කනවා. ඇයි ඒක කියලා අපි දන්නේ නැහැ. එයා එළියෙන් කාලා ඇවිල්ලා උදේට ගෙදරට උන් කනවා. ඒතර අපිට එතන පෙන්වන්නේ නැහැ ඒක වෙන දවසක්ද එහෙම නැත්නම් මෙයා ආදරයට කෑවද මොකද්ද කියන එක හරිම අතාර්කික ආකාරයකට තියෙන්නේ. නමුත් ඔබ මුල් චිත්‍රපටි බැලුවොත් මලයාලම හෝ දෙමළ චිත්‍රපටි, ඒ චිත්‍රපටි වල එහෙම අඩුපාඩු නැහැ. ඉතින් අනිත් එක තමයි මම හැමදාම කියන්නේ ජැක්සන් ඇන්තනි කියන්නේ නළුවෙක් නෙමෙයි. ඔහු හැම චිත්‍රපටියම ජැක්සන් ඇන්තනි ඉන්නේ. ඔහු රංගන ශිල්පියෙක් නෙමෙයි. අපිට ජැක්සන් ඇන්තනිව අමතක වෙන්න ඕනේ. ඉතින් මහරජ ගැමුණු හෝ එහෙම නැත්නම් වෙනත් චිත්‍රපටියක රංගපාන ජැක්සන් ඇන්තනිම තමයි මේ චිත්‍රපටියෙත් ඉන්නේ. ඉතින් මම හිතන්නේ රංගනේ පැත්තෙන් යම් හරි උත්සාහයක් දරලා තියෙන දිල්හානි අශෝකමාලා විතරයි කියලා. නමුත් මම මෙහෙම කිව්වට අපි සිනමාව කරනයි මෙහෙම කිව්වට ලංකාවේ ප්‍රේක්ෂකගාරය ඔබ දන්නවා ටෙලිනාට්‍ය බලන ප්‍රේක්ෂකගාරය ඔවුන්ට සෞන්දර්යාත්මක නිර්ණායක නැහැ. ඉතින් ඔවුන් මේක බලයි. ඒවා ඒක තමයි ඒ මාකට් එකට අපි කියන්නේ නිෂ් මාකට් එකට තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ මම හිතන්නේ දැනුවත්වම. අනිත් පැත්තෙන් ගත්තම මම හිතන්නේ එකකින් විශාල පාඩුවකුත් වෙනවා. මොකද සිනමාව ඉගෙන ගත්තේ නැති අපි වගේ ශාස්ත්‍රීය පූර්ණ කාලීනව සිනමාවේ යෙදුනේ නැති උනාට දැන් ඉන්න අපි කියන මධ්‍යම පාන්තික තරුණ සමාජය ඔවුන් විශාල වශයෙන් ටෙලිවිෂන් සීරීස් බලනවා. පිටරටවල නිෂ්පාදනය වෙන ගේම් ඔෆ් ත්‍රෝන් වල ඉඳලා විශාල ප්‍රමාණයක් ටෙලිවිෂන් නිෂ්පාදන බලනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් චිත්‍රපටි භාගත කරලා ඩවුන්ලෝඩ් කරලා බලනවා. ඉතින් ඔවුන්ට මේවා පේනවා. ඔවුන්ට සිනමාවේ ග්‍රැමර් කියන එක අපි කියනවා ඒකට විෂුවල් ලිටරසි කියලා. සිනමාවේ ආඛ්‍යානේ, සිනමාවේ දෘශ්‍ය සාක්ෂරතාවය ඔවුන්ගේ අපිට වඩා දියුණුයි. ඉතින් ඔවුන්ට ඔවුන් චිත්‍රපටි වලින් ඈත් වෙනවා මෙහෙම වුණාම. ඉතින් මම හිතන්නේ සිනමාව කර්මාන්තයක් විදිහට අපි හැමදාම චෝදනා කරනවා මේ සිනමාව බිඳවැටලා කියලා. මම හිතන්නේ සෞන්දර්යාත්මකව මේ ආකාරයට ප්‍රේක්ෂකයව රවට්ටන්න පුළුවන්. ඒ කියන්නේ තාම බාල ආකාරයකට කරන නිෂ්පාදින් සෞන්දර්යාත්මකව මම ගත්තොත් මම හිතන්නේ මధుර වියදම් කරලා තියෙනවා මේකේ චිත්‍රපටි දර්ශනතල සඳහා, හොඳ කැමරා සඳහා, මම හිතන්නේ පසු නිෂ්පාදනයේ වර්ණ සඳහා ඒවට යම් තරමකට වියදම් කරලා තියෙනවා ශිල්පීය දායකත්වය. ඔබ කිව්වා වගේ නිපුණතාවය කියන එක, ස්කිල්ස් කියන එක ගත්තොත් මම හිතන්නේ ඉතාම දුර්වල තැනක තියෙන්නේ කියලා මේ චිත්‍රපටිය.
අපි අද නුදුරු සිනමාව විශේෂාංගයෙන් කතා බහ කරමින් පසුවන්නේ ධර්ම යුද්ධයේ සිංහල චිත්‍රපටය පිළිබඳවයි. සිනමා විචාරක බුහපති නලින් වික්‍රමගේ සමග මොදා බුහපති මා කැමති ඔබේ අවධානය යොමු කරන්න මේ චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලියට. විශේෂම මේ අපි දන්නවා සාමාන්‍ය කතාවකට කියනවා මේ බොලිවුඩ් වල එක ගීතයක් රූගත කරන්නට යන සෙලුලොයිඩ් පටයම ඇති ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට කියලා. මේ කාරණාව මෙසේ තිබියදී අපි දැක්කා පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මේ දැවන්ත නිෂ්පාදන පිරිවැයක් දරමින් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය වෙලා ප්‍රේක්ෂකාගාරයට එනවා. භූපති, දැන් මේ ධර්ම යුද්ධය කියන චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කළොත්.
ඔව්, මම හිතන්නේ මම මේකේ සෞන්දර්යාත්මක පැත්තෙන් තියෙන ගුණාංග තවදුරටත් කතා කරන්න නැතුව මදුර චිත්‍රපටි කර්මාන්තයක් විදිහට කතා කරොත් මම හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයේ විශාල අර්බුදයක තියෙන හැමෝම කියනවා වගේ. ඒකට විශාල හේතු ගණනාවක් තියෙනවා. ඒක සරලව මෙන්න මේ හේතුව කියලා මම දකින්නේ නැහැ. ඇත්තටම අපිත් ගොඩක් මහන්සිලා අපේ තියෙනවා ස්වාධීන සිනමා එකමුතුව කියලා සිනමා සංවිධානයක්. ඒ සංවිධානයනොත් අපි ඇත්තටම මේ දවස්වල පරිශ්‍රණයක් කරගෙන යනවා ලංකාවේ සිනමා කර්මාන්තයට මොකද වුනේ කියන එක. අපිට කලිනුත් කරපු වාර්තා තියෙනවා, විජය ගුණවර්ධන වාර්තාවේ ඉඳලා රජේ සිරිවර්ධන වාර්තාවේ ඉඳලා විවිධාකාරී වාර්තා ඇවිල්ලා තියෙනවා ලංකාවේ කර්මාන්තය ගැන. එහෙම බැලුවම අපිට දකින්න තියෙන එක තමයි මෑත කාලේ ඔබ බැලුවොත් ලංකාවේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ පැත්තෙන් ගත්තම නිෂ්පාදනයට පෙළඹෙන්නේ නැහැ. චිත්‍රපටි තවදුරටත් ලාභ ලැබීමේ මාධ්‍යයක් බවට පත් වෙලා නැහැ මදුර. ඒ කියන්නේ ඔබ බැලුවොත් ලංකාවේ නිෂ්පාදකවරුන්ගේ ලයිස්තුව, ඒ ලයිස්තුවේ එක නිෂ්පාදකවරේ චිත්‍රපටි දෙක තුනක් නිර්මාණය කරන අවස්ථා ඉතාමත් අල්පයි. මං හිතන්නේ ජගත් විජේනායක මහත්මයා පසුගියදා අපහාප්‍රාප්ත වෙච්ච ඔහු අශෝක හඳගමගේ අන්තිම කාලේ චිත්‍රපට කීපයක් නිර්මාණය කරා. ඒ වගේම ධම්මික සිරිවර්ධන අලංකුලම සිනමා කෘතිය වෙනුවෙන් නිර්මාණය කරා. ඔහුත් අභාවප්‍රාප්ත වුණා වාසනාවකට. ඒ වගේ කීප දෙනෙක් ඇරෙන්න මම හිතන්නේ ලංකාවේ නිෂ්පාදකවරු නැහැ. නමුත් අපි දන්නවා 90 දශකයේ වෙනතුරුත් විශාල වශයෙන් නිෂ්පාදකවරු හිටියා. එතකොට මම හිතන්නේ ඒ පැත්තෙන් ගත්තම මහරජා කියන්නේ ලංකාවේ විශාල දිනා නමක් දිනාගත් ආයතනයක්. හොඳ නරක අපිට මාධ්‍ය සදාචාරය සහ ඉතුරු දේශපාලනික විවේචන පැත්තක තියලා ගත්තොත් මම හිතනවා ඔවුන් වගේ විශාල නිෂ්පාදන ආයතනයක් සිනමා කර්මාන්තයට පැමිණිය යුතුයි. ඒක හොඳයි කියලා බොහෝ විට මේ වැඩේ හරි ගියොත් ඔවුන් ඒකාධිකාරයක් ගන්නත් ඉඩ තියෙනවා. මම හිතන්නේ ධනේශ්වර වෙළඳපළ ඇතුළේ තියෙන මේ ගැටලුවට අපි මුහුණ දෙන්න ඕනේ. ඒක මගහැරලා මේ දැන් ඉන්නා වගේ ඉතාමත්ම පූර්ව ධනේශ්වර ආකෘතියේ හරිම, ඒ කියන්නේ නොදියුණු මට්ටමකට වඩා මම කැමති මේ අභියෝගයට මුහුණ දෙන්න. මාක්ස් කිව්වා වගේ අපි ධනේශ්වරයට දෙපාරක් අත උස්සනවා වැඩවසම් ක්‍රමවේදවලට වඩා. මම හිතන්නේ දැනට තියෙන ඊට වඩා හරිම වැඩවසම් ආකෘතියක තියෙන සිනමා කර්මාන්තයක් කියලා. ඉතින් ඒ ගුණාංග හරිම ප්‍රාථමික බලව්‍යුහයන් ඇතුළේ තමයි තියෙන්නේ. ඒකෙන් කාටවත් සල්ලි හම්බ කරන්න බෑ. මේක ඇතුළේ කළු ආර්ථිකයක්, කළු සල්ලි සංක්‍රමණය වීම සහ පෞද්ගලික හේතු මත යම් යම් එහා මෙහා වීම මිසක් කාටවත් නිශ්චිත ලෙස ධනේශ්වරාර්ථයෙන්වත් ලාභ ලබන්න හැකි කර්මාන්තයක් බවට සිනමා කර්මාන්තයේ ලංකාවේ මෑත කාලීනව පැවතිලා නැහැ. අපි කියනවා මේන්ටේන් වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගත්තම මම හිතනවා මේ චිත්‍රපටිය හොඳ ටර්නින් පොයින්ට් එකක්. ඒ කියන්නේ ඔවුන්ට ප්‍රචාරණ හැකියාව ඉහළම මට්ටමින් තියෙනවා. ඔබ කිව්වා වගේ ඔවුන්ට නිෂ්පාදන හැකියාවේ වසඟකාරී සියලු දේවල් එකතු කරගන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඔබ කිව්වා වගේ තරුගුණය පිළිබඳව ගත්තොත් ඔවුන් යම් උත්සාහයක නිරත වෙලා තියෙනවා අලුත් ක්‍රමවේදත් අතබල්ලා. ඉතින් මේ පැත්තෙන් ගත්තම මට නිෂේධනාත්මක දැක්මක් නෙමෙයි තියෙන්නේ මේ චිත්‍රපටිය සම්බන්ධයෙන්. මම හිතනවා මේක ලිට්මස් පරීක්ෂාවක් කියලා. අපිට ඕන නම් කියතේ මේක ලිට්මස් පරීක්ෂාවක් ලංකාවේ කර්මාන්තය සම්බන්ධයෙන්. මොකද මීට කලින් ආපු චිත්‍රපටි බොහෝමයක් ලාභ ලබන්නේ නැතුව තමන් වියදම් කරපු පිරිවැය හොයාගත්තත් හරි අමාරුවෙන්. අපි දන්නවා යම් තරමක සාර්ථකත්වයක් ලැබුවේ හෝගාන පොකුණ කියන චිත්‍රපටිය විතරයි. ලාභ ලබලා ඉතුරු චිත්‍රපටිවල ඔබේ ලංකාවේ හරියට රවට්ටනවා. ලංකාවේ ආදායම් වාර්තා කියලා කියනවා. ඒ ආදායම් කියන්නේ ලාභ නෙමෙයි. ඒවා චිත්‍රපටයක වියදම් කරපු වියදම් ප්‍රමාණයක බලපුවම ඇත්තම චිත්‍රපටි පාඩුයි. ආලෝක උදපාද චිත්‍රපටියේ ලක්ෂ 2000කට වැඩි, ඒ කියන්නේ මිලියන් 200ක්. එතකොට ඒකේ භාගයක්වත් හොයලා නැහැ ආලෝක උදපාද චිත්‍රපටිය. එතකොට ඔය රජකතා ගත්තම මම හිතන්නේ චිත්‍රපටි දෙකක් වගේ තුනක් වගේ ඇරෙන්න සෝමරත් දිසානායකගේ සිරිපරකුම් සහ මම හිතන්නේ මහින්දාගමනේ වගේ චිත්‍රපටියක් ඇරෙන්න, සිද්ධාර්ථ වගේ චිත්‍රපටියක් ඇරෙන්න ඒ ලැබපු වියදමවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒතර එහෙම තත්ත්වයක් කරද්දී බලපුවම මම හිතන්නේ මේ චිත්‍රපටිය යම් ආකාරයක ලාභ ලැබීම හෝ ආදායම් පියවා ගැනීමේ තත්ත්වයකටපත් වුණොත් ඔවුන් නිෂ්පාදකවරයෙක් විදිහට, ඔවුන් විතරක් නෙමෙයි ඔවුන් දිහා අපි දන්නවා යටිතලයේ තොරතුරු අනුව ඔවුන් දිහා බලන් ඉන්නවා වෙන රූපවාහිනී ආයතන කීපයකට. ලංකාවේ තියෙන පෞද්ගලික රූපවාහිනී ආයතන ඔවුනුත් මේ වන විට චිත්‍රපටි උළෙලවල් ලෑස්ති කරනවා වෘත්ති පතා. ඔවුනුත් චිත්‍රපටි කර්මාන්තයට එන්න බලාගෙන ඉන්නවා. මම හිතනවා ඔවුනුත් චිත්‍රපටි කර්මාන්තයට එයි මහරජා ආයතනයේ චිත්‍රපටි ගමන සාර්ථක වුණොත්. ඉතින් මම හිතනවා ඒක කර්මාන්තයට පැත්තෙන් සුබ ලකුණක්. මම කිව්වා වගේ ලිට්මස් පරීක්ෂාවක් අපි හැමෝටම මදුර බලන් ඉන්න හොඳ අවස්ථාවක් මේක.
පොලිසියට ගනනලා දෙයක් ගන්න නම් ඔක්කොමම
උඹ මේ විදිහට බයවලා හිටියොත් එම ළඟදීම අපි වහුව වෙනවා. ඒක මට රත්තරන් දොර ගැහුවාද?
එයා කිව්වා අම්මව යම් පුච්චිවයි මරනවා කියලා.
පොලිසියෙන් අපහුවෙයිද අපච්චි?
ඒගොල්ලෝ අනිවාර්යෙන් වෙනවා.
පුබති දැන් මේ චිත්‍රපටයේ යටින් දිව යන්නේ ඉතාම ප්‍රචණ්ඩකාරී ධාරාවේ සිතුවීම් මාලාවක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා වයලන්ස් කියලා, හිංසනය. දැන් මේ ලාංකේය සිනමාපටවල මෙවැනි ආකාරයේ වයලන්ස් අපිට දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. දැන් මේ ධර්ම යුද්ධය කියන චිත්‍රපටය ලේබල් කරන්නේ පෞලේ චිත්‍රපටයක් විදිහට. දැන් මේ පෞලේ චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකාගාරයට පැමිණිච්ච මේ ධර්ම යුද්ධයේ තියෙන වයලන්ස්, එහෙමත් නැත්නම් මේ හිංසනය, ප්‍රචණ්ඩකාරී බව ඔබේ ਵਿਚාරයට හසුවන්නේ මොන ආකාරයෙන්ද?
ඔව් මන්දුර, මගේ අදහස උට්ටක් වෙනස්. මොකද ඇත්තටම ලංකාවේ චිත්‍රපටවල වයලන්ස් තියෙනවා මගේ අදහස මන්දුර. ඒ කියන්නේ ලංකාවේ අපි හිතුවා දැන් ප්‍රවේගී චිත්‍රපටි ඉඳලා නැත කාලේ ආපු ගොඩක් වාණිජ ධාරාවේ චිත්‍ර, දැන් උදාහරණයක් විදිහට ඔබට මතක නම් අංජලිකා චිත්‍රපටිය, ඒකේ ඊටාම පූජා මාශංකර් රංගනෙන් දායක වෙච්ච පළවෙනි චිත්‍රපටිය. ඒ චිත්‍රපටියේ අර බොරුවට අංජලිකාව මරලයි කියලා කවතාවක තොරතුරක් එනවා. එතකොට ඒකට අර ඒ තාත්තත් ලෑස්ති කරලා වෙන ඔවුන් දෙන්නගේ ආදර සම්බන්ධය බිඳෙන්න වැරදි ව්‍යාජ බොඩි එකක් දාලා තියෙනවා. මේ බොඩි එක අමුවෙන් පෙන්නනවා ගඟේ මාළු කාලා රැල්ලට වෙරළට ගහපු බොඩි එක. ඒතර ඒක සාමාන්‍ය ලංකාවේ වාණිජ සිනමාවේ 70 ගණන් 80 ගණන් වල ඒ වගේ හිංසනීය දර්ශනය බොහොම ඈතින් පෙන්නන්නේ. ඒකේ ක්ලෝස් අප් එකක් එක්ක පෙන්නනවා ඉතාමත්ම වයලන්ස් දර්ශනයක්. ඒ කියන්නේ ඩිස්ට්‍රොට් වෙච්ච, අපි කියනවා විකෘතිකරණය වෙච්ච ඒ මැරිච්ච මලසිරුරේ. ඉතින් මේ වගේ ගත්තම උදාහරණ ඕන තරම්. ඊට පස්සේ ගහමරා ගන්න ඒවා ඉඳලා දැඩි අපිට කියතකි එලියෙන් තියෙන අපියරන්ස් එක තියෙන බාහිරින් තියෙන හිංසනීයත්වයක් අපිට චිත්‍රපටි වල පෙන්නන්නට තියෙනවා, ප්‍රචණ්ඩත්වයක්. මේ චිත්‍රපටියේ මට හිතනවා එකක් ඛණ්ඩනයක් තියෙනවා කියලා මදුර ඔබ කිව්වා වගේ. ඒ කියන්නේ මේක ටිකක් ඊට වඩා ගැඹුරට ගිහිල්ලා තියෙනවා. මේක එලියෙන් පේන වයලන්ස් එකට වඩා සුපුරුදු අපිට කියතකි ඕනනම් දකුණු ඉන්දියානු හොලිවුඩ් ප්‍රවර්ගයේ සිනමාවේ තියෙන ගුණාංගය ශ්‍රී ලාංකිකකරණය වෙලා එතනදී. මේක මුල් චිත්‍රපටියෙත් මේ ගුණාංගය තියෙනවා. ඔබ කියපු මුල් චිත්‍රපටි සියල්ලෙම මේක තියෙනවා. අපි මේ වැඩසටහන නිතර කතා කරන දාර්ශනිකයෙක් ඉන්නවා, ස්ලාවෝ ජිජෙක් කියලා. ඒ ජිජෙක් ලෝකෙින් මේ වෙලාවේ ජීවතුන් අතර ඉන්න දාර්ශනිකයෙක්. ඔහුගේ පර්වට් ගයිඩ් ටු සිනමා කියන අධ්‍යාපනික චිත්රපටියේදී ඔහු අවසන් කරන්නේ වැඩසටහන, ඔහු කියනවා සිනමාව කියන්නේ අපිට ආශා කරන්න උගන්වනවා කියලා. සිනමාවෙන් තමයි අපිට ජීවිතේ උගන්වන්නේ කියලා. මම ඒ වගේම අපිට ඕනනම් ඒක සංශෝධනය කරලා කියතකි සිනමාවෙන් අපිට හිංසනේ උගන්වනවා කියන එක. අපිට වයලන්ස් කරන්න උගන්වනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටියේ පුරාවට අපි දකින්න හම්බෙන්නේ යම් විදිහක පාලනය කරන නොහැකි සිදුවීමකින් වෙච්ච දෙයක් වහන්න. කොයිතරම් අපිට ප්ලෑන් කරන්න පුළුවන්ද? කොයිතරම් මිනි මරන්න පුරුදු වෙන්න පුළුවන්ද කියලා. මිනිහක් මරලා මිනිහ හංගන්න. ඒකට අනිත් අයවත් දායක කරගන්න පුළුවන්. අපි මීටත් වඩා එළියට ගියොත් පවුල රකින්න ඕනම කැතවඩක් කරන්න. ඒ කියන්නේ තමගේ ළමයටත් බොරු ගන්නලා, පොඩිම ළමයටත් බොරු ගන්නලා. මම හිතනවා දෘෂ්ටිවාදීව ගත්තොත් ධනේශ්වර දෘෂ්ටිවාදී ඇතුලේ ලංකාවේ මේ වෙලාවේ අඩුවැඩි වශයෙන් සිද්ධ වෙමින් කියන දෙයට හොඳට උඩුගෙඩි දෙන්න, අපේ භාෂාවෙන් කියනනම් උල්පන්දම් දෙන ආකෘතිය කතාර්ථක පුතක් තමයි මේ චිත්‍රපටයේ දීන්නේ. මම හිතනවා මේ චිත්‍රපටියේ ජනාකර්ෂණයක් දිනා ගන්න ඉතම යටින් මේක බලපානවා කියලා. මිනිස්සුගේ අවිඤ්ඤාණික ආශාවක්, මිනිස්සු අවිඤ්ඤාණිකව මිනිමරුව. අපි දන්නවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මිනිස්සු කියන්නේ අවිඤ්ඤාණිකව පදනම් සහගතව ගත්තම ඔවුන් ශිෂ්ට ජාතියක් නෙමෙයි, ඔවුන් අශිෂ්ට ජාතියක්. අපි හැමෝගෙම මිනිමරුවෙක් ඉන්නවා අපේ ඇතුලේ, අපි හැමෝගෙම ඇතුලේ දූෂකයෙක් ඉන්නවා. ඒතර මේක වහනකට තමයි අපි සංස්කෘතිය කියලා කියන්නේ, මේක පාලනය කරන එකට. ඒතර සිනමාව අපි දන්නවා විටින් විට ඇල්ෆ්‍රඩ් හිච්කොක් වෙන්න පුළුවන්, මේ සිනමාකරුවන් මේකත් එක්ක සෙල්ලම් කරනවා. මම හිතනවා මේක වාණිජ ධාරාවෙන් ගත්තම ඉතම භයානක ආකාරයේ සෙල්ලමක් කරනවා කියලා. නමුත් ඇත්ත තත්ත්වයත් ඒක තමයි, සිනමාවෙන් අමුතු නරකක් කරනවා කියලා මම කියනවා නෙවෙයි. අපි පවුල් රකින්න අපි දන්නවා අපි වෙළඳපොලේ ඉඳලා අල්ලපුකතර මිනිහගේ ඉඳලා ඕන එකකට විශේෂයෙන් ලාංකිකයෝ, මම හිතන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන ලාංකිකයෝ මේක පිළිගන්නවා ඇති. සමහර විට ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට එන්න ඕන කැත වැඩක් කරනවා අපි. අපේ මිත්‍රයන්ට, අපේ ඥාතීන්ට, මේ ඕන කෙනෙකුට අපි ජරා වැඩක් කරන්න ලෑස්ති අපේ පවුල රැක ගන්න. මෙන්න මේක සාධාරණීකරණය කරන කතාපුවතක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මේක තවදුරටත් ගිහිලා මිනිහක් මරලා මේ මිනිහ වහගන්නේ වැඩ කරනවා පවුල එකතු වෙලා ඔක්කොම, නැත්නම් පවුල පාවා දෙන්න වෙනවා. එතකොට එතන වෙච්ච අසාධාරණ එක වෙනම කතාවක්. මම හිතන්නේ සිනමා කෘතියේ විශාල කාලයක් අපිට දීලා තියෙන්නේ මේ මිනිහ වහන් මේ මිනිහ හංග මිනිමරුම හංගන්නේ කොහොමද කියන ප්ලෑන් එකට. ඒක මේ අපි කියන රෙටොරිකලි රෙටොරික් ආකාරයකට මේ චිත්‍රපටියම පෙන්වන විදිහට මේ චිත්‍රපටියේ චරිතෙත් එහෙමයි. එයා කියනවා එයා මේ දේවල් ඉගෙන ගත්තේ සිනමාවෙන් කියලා. ජසනතනී රංගපාන චරිතේ ඒ චරිතේ කියනවා මම සියලු දේවල් ඉගෙන ගත්තේ සිනමාවෙන්, මම ගණන් හදන්න ඉගෙන ගත්තේ සිනමාවෙන්, මම මේ වගේ ප්ලෑන් කරන්න ඉගෙන ගත්තේ සිනමාවෙන් කියලා. දැන් එයා ඉගෙන ගත්ත දේ එයා චිත්‍රපටයෙන් අපිට කියලා දෙනවා. මම හිතනවා මේ චිත්‍රපටියට තියෙන සියලුම සංස්කෘතික පසුබිම් යටතේ ගන්න පුළුවන් විචාරාත්මක ගන්න පුළුවන් ගැඹුරුම මානෙ තියෙන්නේ චිත්‍රපට විසින් අපිට තවදුරටත් මේ ක්‍රමය පවත්වාගෙන යන්න ඕනේ කොහොමද කියලා උගන්වනවා. ඒක තමයි මම හිතන්නේ අපි ජීවත් වෙන මේ ධනේශ්වර ලෝකේ සිනමාව අපිට ඇත්තටම කියලා දෙන එකම පාඩම කියලා.
අපි අද නුදුරු සිනමා විශේෂංගෙන් සාකච්ඡා කරමින් සිටියේ ධර්ම යුද්ධයේ සිංහල චිත්‍රපටය සම්බන්ධවයි. මේ සාකච්ඡාවට සුපුරුදු විදිහටම සම්බන්ධ වුණා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. භූපති, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත් නැවතත් නුදුරු සිනමාවෙන් අපි මුණ ගැහෙමු. අපි සමුගෙන යන්නේ ධර්ම යුද්ධයේ සිංහල චිත්‍රපටයේ ගීතයක් සමගින්.
Bien.